Honorable someone that...
Thank you, Mr. Speaker. We are debating the proposed 20th Amendment to the Constitution. Substantial sections of society in Sri Lanka have expressed their views on the 20th Amendment. They're all well known. The Ilangai Tamilarasu Katchi and the Tamil National Alliance strongly oppose the proposed 20th Amendment. We state that sovereignty is vested in the people, it's inalienable, and that sovereignty can be exercised only by the people. Sovereignty of the people, say, is defined to include powers of governance, legislative, executive and judicial, fundamental rights, and the franchise. The 20th Amendment has formulated, violates all these three components of sovereignty exclusively vested in the people. Legislative, executive and judicial powers are violated. So are fundamental rights of the franchise. Within the short time available, I propose to deal with only some of the main features, some of the more blatant features. The legislature, which exercises legislative sovereignty and power on behalf of the people, is elected from throughout the country, comprising of 225 members, for a period of 5 years. Provision for dissolution at the discretion of one individual prior to the expiration of a legitimate term, maybe 1 year or 2.5 years, is tantamount to the sword of Damocles hanging over the heads of the legislatures and is a serious curtailment of the independence of the members in the exercise of legislative sovereignty on behalf of the people. Curtailment of the functions and powers of the Prime Minister and ministers who are collectively responsible and answerable to Parliament, the legislature, is again a gross violation of the legislative sovereignty of the people. Independent institutions such as the Elections Commission, the Human Rights Commission, the Judicial Services Commission, the Public Services Commission, the Police Services Commission, and several other institutions play a crucial role in ensuring good governance. It is harmful and undesirable that the appointment and removal of the chairman and members of these institutions are at the sole discretion of one individual and not the result of collective thinking by a group of well-informed and independent persons. This has a seriously diverse impact on both the sovereignty of executive power and the fundamental rights of the people, which is also a component of the people's sovereignty. Similarly, the appointment of the Chief Justice and other judges of the Supreme Court, the President of the Court of Appeal and the other judges of the Court of Appeal, and the Judicial Services Commission, who exercise powers over the judiciary, at the sole discretion of one individual and not on the basis of an independent judgment by some well-informed and balanced people, which can include that individual, in violation of sovereign and judicial judicial and executive power of the people, is unacceptable. Other important officials, such as the Attorney General, the Auditor General, the Inspector General of Police, the Ombudsman, Secretary General of Parliament, all these persons are to be appointed at the sole discretion of one individual and removed by that one individual. That is totally unacceptable. Judicial power is crucial. There can be no compromise on judicial power, on the exercise of judicial power. Every effort must be made to ensure that the judiciary are independent, absolutely, and with no reservation whatever. The above facts clearly indicate that the inalienable sovereignty of the people to be exercised by various institutions constitutionally established is to be controlled by one individual who directly or indirectly arrogates to himself all powers in such a way as to put an end to democracy and the will of the people. This will be immensely harmful to the whole country and all its people, the whole of Sri Lanka. And if this was to be executed, if this was to be succeed, Sri Lanka would before long end up as a dictatorship embracing totalitarianism. I want to very clearly state that no one has received any mandate from the people of this country to do any such thing, to transform a democracy into a dictatorship or a totalitarian state. No one has received any mandate from the people of the country to do any such thing. If such a mandate has in fact been received, why don't you take the whole of the 19th Amendment before the people and get their approval at a referendum? A victory at an election by whatever majority does not give anyone the right to transform a democracy into a dictatorship. It is for these reasons that we of the ITAK and the Tamil National Alliance have decided to oppose this bill. We've always endeavored to make our decisions based on principles. I heard Mr. Dinesh Kumar Dhanay speak about Mrs. Bandaranaike's civic rights being removed, but Mrs. Bandaranaike being deprived of civic rights. I have many things to say about how the ITAK and the TNA have conducted themselves on various issues in the country on a matter of principle. I'll reserve that for another day for lack of time, sir. When Mrs. Bandaranaike's civic rights motion was brought to Parliament, we of the Tamil United Liberation Front, comprising of 16 members, fiercely opposed it. We were the ones who stood up for her and didn't want that to happen. In fact, my leaders, Mr. Amarasinghe and Mr. Sivasimran, at the end of the proceedings, walked out with her from Parliament, escorted to a car. I walked behind them because she was in danger of being physically assaulted. So we have always stood up for the right thing, sir. And we will stand up for the right thing always. There are many matters I want to refer to. I will do that in due course, on some future occasion. It has been publicly stated by the present government that the country will have a new constitution very soon. The Prime Minister and the leader of the House said that, they said that in the morning. Before the end of 2021, that is the date you have fixed. The country does not have a constitution at present, approved by the people, or with the will and consent of the people. The Constitution of 1978 has been rejected by the people at every national election since 1994, which means that for over a quarter century, this country is being governed without a valid constitution. Unilateral practices has happened in 1972 and 1978 in regard to the First and Second Republican constitutions should not be repeated. The democratic verdicts of the Tamil people since 1956 in the Northeast must be respected. That is the mandate given by the Tamil people in the North and East, consistently and steadily from 1956. It is the mandate given by the Tamil people, voted given by the Tamil people in the exercise of their sovereignty, in the exercise of their franchise, and must not be disregarded and must not be disrespected. Since 1988-89, for the past 32 years, there have been various processes, various arrangements have been arrived at, various agreements have been arrived at during President Prabhakar's time, during President Chandrika's time, during President Mahinda Rajapaksa's time, during President Sirisena and Ranil Wickremesinghe's time. All these must be studied. They must all be looked at. The country has been informed that a committee of experts has been appointed to initially handle it better, and that they are looking into the question. If the new constitution is to be a sacred and sacrosanct document, it must have the substantial consensus of all the peoples in this country and not merely the majority people. We will reject any constitution that does not have a substantial consensus from amongst the Tamil people, the Tamil-speaking people. All the material should be made available to everyone. We should discuss this matter in earnest and come to a good decision. Thank you, sir.
Thank you very much. Honorable Dini Vasudevananayak.
Karu.
Order, please. Deputy Speaker will take the chair now.
ඔබ අමාත්‍යතුමා.
ගරු නියෝජකතා නායකතුමනි, අද අපි මේ සාකච්ඡා කරන්නේ විශ්වවිද්‍යාල සංශෝධනය ගැනයි. මේදී පළමුවෙන්ම අපේ ගරු සම්බන්ධන් පන්තුමා කිව්වා මේ අපි සම්මතියක තමයි ඉන්න ඕන ව්‍යවස්ථා හදන කොට කිය. ඒක සම්පූර්ණ එකඟයි. ඒ අතර එතුමා කිව්වා it should not be the will of the majority. එකත් එකඟයි. And it cannot be the will of the minority either. ඒක නිසා අද අපි ඉන්නේ we are at a point when we have no consensus. So we must try to find a consensus, undoubtedly.
And while we are prepared to play a reasonable role and tell our people that there must be a solution within the framework of a united, undivided, indivisible Sri Lanka.
Thank you, sir.
Where all citizens are equal. Single leaders like you, and my they fed the mind on both sides. Don't take that message to the single people. You must tell the single people.
Thank you, sir.
That is the table speaking people.
Thank you, Shmila. Thank you, sir. May I proceed with my speech? May I proceed with my speech? Right. I agree. Likewise, the leaders on that side should address their own minorities on the same lines so that we might come to a consensus which is satisfactory to all, which has been the challenge we are yet to achieve. Let's see. Then ප්‍රජාතන්ත්‍රවාදය තමයි අද ප්‍රධාන මේකේ තේමා පාඨය. මම දන්න හැටියට මේ ප්‍රජාතන්ත්‍රවාදය නම් දැනට සර්වතෝබද්ධර නැත්තම් සර්ව සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් කොහෙවත් නැහැ. එක එක රටවල් තම තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම අත්හදා බලමින් තිබෙන. ඒ අනුව සමහර රටවල් වල අඩු වැඩිකම් තිබෙනවා. සමහර ක්ෂේත්‍රවල ජනාධිපති ක්‍රම අත්හදා බලමින් තිබෙනවා. පාර්ලිමේන්තු ක්‍රම අත්හදා බලමින් තිබෙනවා. මිශ්‍ර ඡන්ද ක්‍රමය තියෙනවා. කොට්ටාසේ ඡන්ද ක්‍රමය තියෙනවා. ඒවයින් පත්වෙන පාර්ලිමේන්තුවල පරමාධිපත්‍යය තියෙනවා. ඉතින් මේවා එක එක විදියයි. මේ විවිධත්වය තුළ අපි අපේම ගමනක අපේම සොයා ගැනීම ඔස්සේ ගමන් කරනවා. අපි 72 ව්‍යවස්ථාවෙන් ආරම්භ කළා. අපි we are discovering our own future. We are discovering our own new constitutions. දැන් මේ constitution කියන්නේ මොකද්ද කියන එක ඉස්සෙල්ලාම අපි හිතාගෙන තේරුම් අරගෙන යන්න ඕන. Constitution කියන්නේ එදාට පවතින පරස්පර බල සම්බන්ධතාවයේ පිළිබිඹුවයි. It is a reflection of the existing balance of forces at any given time. So we have it and therefore it becomes negated at the next moment. Then it rises again as a counter-revolution. Then it is challenged once again by the mass forces. ඔහොම තමයි යෝග යන්නේ. ඔය විදියයි මේ දැන් ඉතිහාසය කියන්නේ ආඛ්‍යානයක් නෙමෙයි. නිකන් නැරටිව් එකක් නෙමෙයි. ඉතිහාසය කියන්නේ මෙන්න මේ ගැටුම. මේ ගැටුම ඔස්සේ ඇති වෙන නැති වෙන දේශපාලන ආර්ථික ස්වභාවය. ඒක අපි විශේෂයෙන්ම කියන්න ඕන මොකද රාජ්‍ය සෙන්රත් මැතිතුමා දිග විස්තරයක් කරා ඉතිහාසයේ සිදුවීම් ගැන. එතුමා හිතනවා මේක ලීනියර් ග්‍රෝත් එකක් කියලා තියෙන්නේ. එක දිගට යන ලීනියර් ග්‍රෝත් එකක් කිය. එහෙම එකක් නෙමෙයි ඉතිහාසය. ඉතිහාසයේ නිරන්තරයෙන්ම පරස්පර වමනාවන් අතර ගැටුම තුලින් මතුවෙන ඊළඟ අවධියයි මේ අපි දකින්නේ. දැන් මේ පාලකයන්ගේ බලය කිව්වා 1970 ඇති වුණේ. එහෙම නැත්නම් ඊට පස්සෙ ඇති වුණේ පාලකයන්ගේ බලයයි කිව්වා අපේ ආණ්ඩුව යටත්. මේ පාලකයන් කියලා වෙනම කොටසකුයි ජනතාව කියලා වෙනම කොටසකුයි එතුමා කෘතිවම නිර්මාණය කරන්න හදන. පාලකයන් කියන්නේ ජනතාවගේ නියෝජිතයන්. ජනතාවගේ නියෝජිතයන් නොවන පාලකයන් කියන්නේ ජනතා අනුමැතියකින් පත් නොවූ පාලකයන්. අන්න ඒ පාලකයන් ගැන කිව්වනම් හරි.
මේ අපි දන්න පාලකයෝ මේ රටේ අපේ ආණ්ඩුවල ජනතාවගේ නියෝජිතෝ. එනිසා ඔවුන් නරා තමයි ජනතාව නියෝජනය වෙන්නේ. ඒකට තමයි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය හොඳම ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි. ඒකත් අපි පිළිගන්නවා. හොඳම ප්‍රජාතන්ත්‍රවාදය ඍජු ප්‍රජාතන්ත්‍රවාදය. ඩිරෙක්ට් ඩෙමොක්‍රසි. මට හිතන්න පුළුවන් හොඳම ප්‍රජාතන්ත්‍රවාදය තිබුණේ සෝවියට් සභාවල. ඒකේ තිබුණා පත් කරන්නට කුඩා පරිමාණයේ ප්‍රදේශ හෝ ආයතන. ඒ වගේම අස්කරන්තත් බලය තිබුණා පත් කරන අය. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේක ගැන වාදය යන්න පුළුවන් අපිට කෙලවරක් නැතුව. මේ වෙලාවේ මම කියන්න කල්පනා කරේ ඕන දෙක හරිකම හෝ වැරදිකම ඔප්පු වෙන්නේ මොකකින්ද? ඒක භාවිතයේ බැලීමේ. ඒක භාවිතයට දැමීමේ. proof of the pudding is in the eating of it. එහෙම කියලා තියෙනවා. ඉතින් භාවිතයෙන් අපි දැක්කා මේ 19 වෙනි සංශෝධනයේ කියන එක අවුල් ජාලයක් බව. 19 වෙනි සංශෝධනයේදී අපි කැමැත්ත දුන්නා. කොහොමද මම කැමැත්ත දුන්නේ ඇයි? අපි දැක්කා ඒක ජනාධිපතිගේ බලය අපි හැමදාම විරුද්ධ වෙච්ච අපේ ගුරුවරයා වූ එන් එම් පෙරේරා සහෝදරයා එදා ඒ ගැන ලියූ පොතේ ඉතාමත්ම ලොකු අධ්‍යයනයක් කරපු අපිට පෙනී ගියා අපේ එකම සටන වියුත්තේ මේ ජනාධිපතිගේ තනි හිතුවක්කාර බලයට විරුද්ධව සටන් කිරීමේ කියලා. ඒ අනුව අපි එදා දැක්ක මේ ජනාධිපති බලයෙන් පාර්ලිමේන්තුවට බලය මාරුවීමකට අවස්ථාව මේකෙන් පෑදෙනවයි කියලා. අපි කල්පනා කරා ඒ මේ අවස්ථාවක අපි ඒකට කැමැත්ත දෙන්න ඕනේ කියලා. ඒ අනුව අපි ඒකට කැමැත්ත දුන්නා. අනිත් එක අපි දැක්ක ඒක යට තියෙනවා සැඟවිලා එක්තරා විදියක ගැටුමක් අගමැතිවරයා ජනාධිපතිවරයා අතර. ඒ ගැටුම ඇතිවීම අපි එදා දැක්ක විදියට හොඳ දෙයක්. මොකද ඒ ආණ්ඩුවේ තනි බලය හිතුවක්කාර බලය යම් ආකාරයකට මර්ධනය වීමක් නැත්නම් තුලනය වීමක් ඒ අනුව සිද්ධ වෙන්න පුළුවන් කියන එකක් තිබුණා. ඒ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ගැන අපට සැකයක් තිබුණේ නැහැ. ඒ ආණ්ඩුව කුමන සමාජ කොටසක් වෙනුවෙන් කාට විරුද්ධව කාට කත් අදමින් ක්‍රියාත්මක වෙච්ච ආණ්ඩුවක්ද කියන එක අපි හොඳටම දැනගෙන හිටියා. ඒ නිසා ආණ්ඩුව ගැන අපිට කිසිම මිත්‍යා මතයක් තිබුණේ නැහැ. අපිට තිබුණේ ඒ ආණ්ඩුව බිඳ දැමීමේ ඉදිරි ක්‍රියාමාර්ගය කෙසේදයි කියා හොයන්න පමණයි. ඊළඟට නිර්දේශ පාලනීකරණය. මේක මං හිතන්නේ ගෙනපු වචනයක් මේ ග්ලෝබලයිසේෂන් වගේ. ඒ වගේම එක එක කාලවල් වලට එක එක වචන එනවා. වාක්‍ය එනවා. නිර්දේශ පාලනකරණය කියන එකත් එහෙම එකක්. ජනතාවගේ බලය අඩු කිරීම. ඒ වෙනුවට නිලධාරීන්ට බලය දීම. ප්‍රභූවරුන්ට බලය දීම. සිවිල් සමාජයට බලය දීම. එයා කාටවත් වක් කියන්නේ නැහැ. එයා පත් වෙන්නේ නැත්නම් මහජනයාගේ. එයා තමයි ජනතා නියෝජිත. මේ ජනතා නියෝජිතයින් කියන්නේ කවුද කියන එක ගැන අපි අත්හදා බැලීම් කළා තියෙනවා. අපි ජනතා කොමිටිය හදාපු කාලේ ඉඳන් ජනතාවගේ සහභාගිත්වය පාලනයට අවශ්‍යයි. ජනතාවගේ සහභාගිත්වය පාලනයට අවශ්‍යයි කියන්නේ පාලනයේ බලය ඒ අනුව අපි අත්හැරීම නෙමෙයි. අපට අත්හරින්න බෑ. අපේ බලය මේ ජනතාව දුන්නු පරමාධිපත්‍යයේ බලය අපට අත්හරින්න බෑ. ඒ අපි පවත්වා ගත යුතුයි. ඒ අපි රටේ ජනතාවගේ යහපත අපේ ජාතික ස්වෛරීභාවය අපේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය අපේ සුබ සාධනෙ මේ වෙනුවෙන් පවත්වා ගත යුතුයි. ඒක තමයි අපි කළ යුතු. ඒක ආයි වෙන කාටවත් තවරණ එක නෙමෙයි. දැන් මට මතකයි ඒ වෙලාවේ ওই ප්‍රභු පන්තියෙන් ආපු නියෝජිතයන් කීප දෙනෙක් ඕක ඇතුලේ වැඩි බෞතරයක් හැටියට දාගන්න රනිල් වික්‍රමසිංහ මහත්මයා කසකවපු තර. මම මේකට විරුද්ධව දිගට මේ හිටියා. මම කිව්වා කිසිම කොන්දේශයක් උඩ අපි එකඟ වෙන්නේ බෞතරය ওই සභාවේ පාර්ලිමේන්තුවට අයිතියක් තියෙනවන් නියෝජනය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නියෝජනයක් තියෙනවා. ඒ කොන්දේසියට යටත්ව තමයි අපි එදා ඒකට ඡන්දෙ දුන්නේ. ඒ අපේ සංශෝධනයට යටත්. දැන් ඇයි මේ අපි එහෙම කිව්වේ? අවසාන වශයෙන් මෙතන පාර්ලිමේන්තුවේ අපි කාටත් ජනතාවට වග කියන්නේ. මෙතන අය එතන බහුතරයක් නැතුව වෙනත් මහජනයාට වග නොකියන මහජනයාපත් නොකරපු අයට බහුතරයක් ඒ සභාවේ දීලා ඊට පස්සේ මේ රට බලාපොරොත්තු වෙන ජනතා පාලනය මොකක්ද? ඕකද නිර්දේශපාලනීකරණය? ඉතින් ඒ නිසා මම කියන්නේ ඔය නිර්දේශපාලනීකරණය කියන්නේ ජනතාවගේ බලය අඩු කිරීමට ප්‍රභූවරුන් පාලනයට අතුල් කරගැනීමේ උත්සාහය. මට කොච්චර වෙලා තියෙනවද දන්නේ නැහැ.
හතරක් තියෙනවා ඔබතුමාට.
හතරක්?
හතරක්.
එහෙනම් කතා කරන්න වෙලාවක් නැහැ. එහෙනම් මම මගේ කතාව අවසන් කිරීමේ පැත්තට ගමන් කරනවා. යහපාලනයට තියෙනවා සීවටන දෙකක්. එකක් පාස්කු ප්‍රහාරය, අනිත් එක තමයි බැංකුවේ බැනුම් කර මංකොල්ලේ. ඔය සීවටන දෙක ඔවුන්ගේ සෝනේ ලියලා තියෙනවා. ඔවුන් අද මියගිය රජයක්. ඔවුන්ගේ පාලනය අද අවසන් වෙලා ඔවුන්ට සීවටනේ ඇටියට තිබෙන්නේ ඔය කිව්ව ප්‍රධාන කරුණු දෙකයි කියන එකයි මම පෙන්නන්නේ. ඊට අමතරව මේ 19 වෙනි සංශෝධනය එතුමන්ලා එදා ගේනකොට JVP, TNA, UNP ඔක්කොම එක ගොඩක්. ඉතින් ඒගොල්ලෝ අතරේ තමයි ඒකේ බලය. ඒකේ ප්‍රධානිය ආගම. අපි එක පැත්තක. එදා මේ පාර්ලිමේන්තුවේ වාඩි වෙන හැටියට නෙමෙයි සම්පූර්ණයෙන්ම පක්ෂ විපක්ෂකම් තිබුණේ. එදා එක තිබුණේ කවුද එකට එකතු වෙලා හිටියේ එක රංචුවට? එකට විරුද්ධව හිටියේ කවුද? ඒගොල්ලන්ගේ ඌමනා වුණේ මොකද්ද? ඒවා ගැනයි තිබුණේ. මම දැනනවා මගේ අන්තිම කොටසට මගේ කතාවේ මක්නිසාද එදා අගමැතිතුමා ආර්ථික බලයත් මෙහෙව්වා, ආර්ථික කොමිටිය හරහා මහ බැංකුවත් අතර ගත්තා, එතුමාගේ අතර ගත්තා. ඊළඟට එතුමා හැම කොමිෂමකම බලපෑම් ඇති කළා. අන්න අර අල්ලස් කොමිෂමේ අධ්‍යක්ෂක ජෙනරාල්වරිය පාපොච්චාරණයක් කළා. කොහොමද වැඩ උනේ කියලා දේශපාලන බලපෑම් උඩි මොන ස්වාධීනද? මොන ස්වාධීනද? ඒවල උත්තර දෙන්නෙත් නැහැ මේ සභාවට. මම ප්‍රශ්න ඇහුවා මේ සභාවේ. ඒ කොමිෂන් ගත්ත තීරණ ගැන කතානායකතුමා ඒවට උත්තර දෙන්න බෑ කිව්වා. ඒව ස්වාධීන කොමිෂන් සභාව කිව්වා. ඒවට ස්වාධීන කියන්නේ හිතුවක්කාර කොමිෂන් සභා. පාර්ලිමේන්තුවට වග කියනවා කිව්වට පාර්ලිමේන්තුවේ ඒ අය ගත්ත තීරණයක් ගැන විමසුවාම ඒකට උත්තරයක් දෙන්න එයාට පුළුවන් කමක්වත් ඒ අය සූදානමක්වත් නැහැ. මෙන්න මේ මනු කැලෑවකින් තමයි අපි මේ රටේ පාලනය අද මුදා ගනිමින් තිබෙන්නේ. ඒ නිසා ඔබතුමාට පෙනේ මේ ආණ්ඩුව අනාගතයේ ව්‍යවස්ථාවක් ගේනවා, අලුත් චන්ද්‍රක්‍රමයක් ගේනවා. ඒ නිසා මේ ආණ්ඩුවට පුළුවන් කමක් නැහැ මේ ඒ වෙන කාලයේ තුරු මේ රටේ වනාන්තරයක පවතින කැලෑ තත්වය මේ රටේ පාලනයේ පවත්වගෙන යන්න. අපි දැක්කා ඒ පාලනයේ තිබුණු තත්වය. අපිට ප්‍රශ්නයක් නැහැ අපේ පක්ෂයෙන් ජනාධිපති ඉන්නෙත්, අපේ පක්ෂයෙන් අගමැති ඉන්නෙත්, අපේ පක්ෂයෙන් 150ක් ඉන්නෙත්. අපිට මොකක්ද තියෙන ප්‍රශ්නේ? අපිට කාටද බලය නැත්තේ අඩු උනේ? ওই ප්‍රශ්නේ අපිට ප්‍රශ්නයක් නෙමෙයි. මොකද අපි ඔක්කොම එකක්. ඒ නිසා මම හිතනවා අපිට තියෙන්නේ මේ කාලය අවසන් කළා නව්‍ය අවස්ථාවට යන්න. මේ කාලය අවසන් කිරීම හරි ආණ්ඩු පාලනයක් තියෙන කාලයක් වන. ඒකට නම් අද විධායක බලය තියෙන්නේ ධනාධිපතිතුමාට. එතුමාට ඒ බලය පරිපූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමට වුවමනා පාසුකම හදන්නයි අපි මේ විසුවෙන් සංශෝධනය ගෙනයි. මම එනවා දැන් මගේ අන්තිම කොටසට කතාවේ. අපි කවුරුත් දන්නවා මේ ද්විත්ව පුරවැසි භාවයත් ඔය 19 සංශෝධනයේ පටලවිලා තියෙන එක කාරණයක්. ද්විත්ව පුරවැසි භාවය අපේ රටේ පාලකයින්ට නොතිබිය යුතුයි කියන අදහස 19 ගෙනාවේ. ඒක ගෙනාවේ කුඩු කේඩුකම. එදා ගෝඨාභය මහත්මයා අපේක්ෂකයා වීමට යන බව දැකගෙන
ඔබතුමාගේ කාලය අවසන්
ගෝඨාභය මහතාට ඒට වැළැක්වීම සඳහා ගෙනාපු එකක් තමයි ඔය ද්විත්ව පුරවැසි භාවයේ නීතිය. අපි ඒ නිසා ඒ ද්විත්ව පුරවැසි භාවයේ නීතිය ගෝඨාභය මහත්මයාගේ වළකපන්නට ගෙනාපු එකක් වුණත් එතුමා ඒකෙන් උඩින් පැනලා ආවා. අපිට තියෙන්නේ මේ ද්විත්ව පුරවැසි භාවයේ තියෙන උදවිය මේ රටේ පාලනයට අතුල් කරගන්න අපට උවමනාවක් තිබෙන්න ඕනේ නැහැ. ඒක 19 සංශෝධනයේ මුණංගයක් හැටියට නෙවෙයි මම කියන්නේ. එයාලා ඒක ගෙනාවේ වෙන උගුලක් අටවන්න. අද ඒක අපි පාවිච්චි කරන්න ඕන මේ රටේ ස්වෛරී භාවය වෙනුවෙන්. මම අන්තිමට කියනවා මෙන්න මේක කියලා අවසන් කරනවා. එක කවියක් ලිව්වා ලොංග්ෆෙලෝ දෙන්න. ඒ කවිය ඒගොල්ල කියනවා වහලෙක් දම්වැල් වලින් බැඳිලා ඇමරිකානු භූමියේ ඉඳගෙන තමන්ගේ රටගෙන හීන දැක්කා අන්ත පීඩාවෙන් ඒ වෙලාවේ ඉඳිද්දි තමන්ගේ මව්බිමේ මහා ආශ්චර්යය දැක්කා මම මේ වෙලාවේ කියන්නේ අපි අද ඇමරිකාවේ පහසු ජීවිතය හෝ ඇමරිකාවේ අද තියෙන ජීවන රටාවේ දන්වැල් වලින් බැඳිලා අපේ රටේ පාලකයින්ට මේ ද්විත්ව පුරවැසිභාවය නෙවෙයි දෙවැනි පුරවැසිභාවයට පත්වීමට ඉඩදීමට උවමනාවක් නැති බවත් ඒ නිසා ඒක ගැන නැවත අපි කල්පනා කළා අපේ අධිකරණ ඇමතිතුමා කාර්ක සභා අවස්ථාවේදීවත් ඒ ගැන යම් වෙනසක් කිරීමට කල්පනා කරයි කියලා බලාපොරොත්තු වෙමින් මගේ වචනය අමාර කරනවා.
ස්තුතියි. ගරුව තිස්සත් නායක මන්ත්‍රීතුමා.
ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි, මේ රටේ මහජනතාවගේ මූලික ලියවිල්ල වන විවස්ථාව 20 වෙනි සංශෝධනයක් ඉදිරිපත් කරමින් වෙනස් කරන්න යන මොහොතේ 20 වෙනි සංශෝධනය පිළිබඳව සමගි ජන බලවේගයේ ස්ථාවරත්වය අපි ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කළා තිබෙනවා. ඒ තමයි 20 වෙනි සංශෝධනයේ හරහා සිදුවෙන්නේ 19 වෙනි විවස්ථා සංශෝධනයෙන් යම් ආකාරයක විවස්ථාවට යම් මහනුෂ්‍යක මූණුවරක් ලබා දුන්නා නම් ඒ මානුෂික මූණුවර සම්පූර්ණයෙන්ම උදුරා ගැනීමට දරන උත්සාහයක් හැටියට සලකලා සමගි ජන බලවේගයේ හැටියට අපි මේ 20 වෙනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. අපි ඒකට විරුද්ධත්වය පළ කරනවා. අපි කියන්නේ එක කාරණයක්. ඒක තමයි විවස්ථාවක් සදාකාලික විය යුතු නැහැ. ඒ වරින් වර සංශෝධනය වීම වරදක් නෙවෙයි. කාලීන අවශ්‍යතාවයන් රටේ ජනතාවගේ මූලික උවමනාවන් සලසන සම්පාදනය කරන ඒ වෙනස්කම් ඇති කරන්න පාර්ලිමේන්තුවට අයිතියක් තිබෙනවා. නමුත් අපි මූණ දෙන තත්ත්වය දිහා අපි බලන්න ඕනේ. අද වෙනකොට රට මූණ දෙන මූලික ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. මේ විවස්ථාවක් ගැන නෙවෙයි ජනතාව කතා කරන්නේ. මූලික ප්‍රශ්න ගණනාවක්. එකක් තමයි නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමත් දන්නවා රට අද COVID-19 අර්බුදය නිසා මහා විශාල ව්‍යසනයකට පත්වලා තිබෙනවා. කොයි විදිහට කතා කරත් අද COVID-19 වසංගතයේ මුළු මහත් සමාජයේම බියගන්වන සහ එකතන පල් කරන තත්ත්වයකට පත්වලා තිබෙනවා. එහෙනම් ඒ අර්බුදය මේ රටේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නේ බවට පත්වලා තිබෙනවා. ඒ විසඳා ගැනීම සඳහා වහා පියවර ගැනීම කඩිනමින් අවධානය යොමු කිරීම පැත්තකින් තියලා අපි 20 වෙනි සංශෝධනයක් ගැන කතා කරනවා. ඒ විතරක් නෙමෙයි. අද රට ආර්ථික වශයෙන් බලන්න. රට ආර්ථික වශයෙන් උත් ඉතාමත් කනගාටු ලෙස කඩාගෙන වැටෙමින් තිබෙනවා. ඒ ගැන කිව්වොත් අද ආර්ථික අර්බුදයේ කොයිතරම් උද්ගත වෙලා තිබෙනවද කියලා කියනවනම් මේ මොහොත වෙනකොට මේ අවුරුද්දේ මුල් කාර්තුවේ ආර්ථික දර්ශක ටික පවා ඉදිරිපත් කරන්න අපහසු වෙලා තිබෙනවා. විවිධ වාර්තාවන්වලට අනුව අපි ඍණ ආර්ථිකයක් කරා ගමන් කරමින් තිබෙනවා. එහෙමනම් රටේ ආර්ථිකය ශක්තිමත් කරලා මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න අපි එකට එකතු වෙලා යම් වැඩපිළිවෙලක් යෝජනා කරමින් ජාතික වැඩපිළිවෙලකට එනවා වෙනුවට අපි 20 වෙනි සංශෝධනයක් ගැන කතා කරන්න පටන් අරගෙන තිබෙනවා. තුන්වෙනුව අද මූල්‍ය අර්බුදය බලන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම දැක්කා සැප්තැම්බර් මාසේ 28 වෙනිදා Moody's කියන ජාත්‍යන්තර ආයතනය ණය හා මූල්‍ය තත්ත්වයන් පිළිබඳ විග්‍රහ කරන ආයතනය වාර්තාවක් සකස් කරලා තිබුණා. මේ වාර්තාවට අනුව ලංකාවේ මූල්‍ය අර්බුදය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ලබා දීලා තිබෙනවා. මොකක්ද? ඒක තමයි අපි හිටපු B තත්ත්වයේ සිට CAA 1 දක්වා අපේ තත්ත්වය පහළ දාලා තිබෙනවා. ඒකෙන් මොකක්ද කියවෙන්නේ? අපි අවදානම් තත්ත්වයක තිබෙනවා. අපි මූල්‍ය තත්ත්වයෙන්, ආයෝජන තත්ත්වයෙන්, ජාත්‍යන්තර ඇගීමේ අවදානම් තත්ත්වයකට පත් වෙලා. එහෙනම් අපි කල්පනා කළ යුත්තේ කුමක්ද? අපි කල්පනා කළ යුත්තේ මේ අර්බුදයෙන් ගොඩ එන්න හිතනවා මිසක වෙනත් කාරණා ගැන නෙවෙයි. අපි හිතන්නේ මේ සියල්ල පැත්තකින් තියලා අපි හිතනවා නම් 20 වෙනි සංශෝධනයේ සම්මත කිරීම හරහා මේ රට ජනතාව මහා විශාල සෞභාග්‍යයකට තල්ලු කරන්න පුළුවන් කියලා. මට පේන්නේ ඒක හීනයක්, එහෙම නැත්නම් අපේක්ෂාවන් බිඳ වැටීමක් විතරයි. ඇයි අපි එහෙම කියන්නේ? බලන්න, දැන් මම අහගෙන හිටියා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරන කතා 3-4ක්ම. මේ කතාවලින් එකක් කිව්වා ජාතික ආරක්ෂාවේ බිඳ වැටීම ගැන. මොකද්ද මේ ජාතික ආරක්ෂාවේ බිඳ වැටීම? ජාතික ආරක්ෂාවේ බිඳ වැටීම කොච්චර නරකද කියලා කියනවා නම් පෞගිය පාස්කිරිදා බෝම්බ ප්‍රහාරය, ඒත් එක්කම විවිධ වූ මේ දූෂණ වංචාවන් වැඩිවීම පාලනය කරගැනීමට නොහැකි වුණේ 19 වෙනි විවස්ථාවේ තිබුණු අර්බුදකාරී තත්ත්වය නිසා කියලායි කියවුනේ. මම දැක්ක මේ ගැන විශේෂයෙන්ම අපේ හිතමිත්‍ර අධිකරණ ඇමතුමත් ඉන්නවා. එතුමා බොහොම මිත්‍රයි, මම එතුමාට ගරු කරන කෙනෙක්. විශේෂයෙන්ම එතුමා කිව්වා මේ විවස්ථාව ඉදිරිපත් කරමින්, මේ සංශෝධන ඉදිරිපත් කරමින් කුඩුකාරයන් අපරාධකරුවන් වැඩි වෙලා තිබෙනවා, ඒ වගේම ආර්ථික සංවර්ධනයේ බිඳ වැටලා තිබෙනවා. මේ සියල්ල 19 ප්‍රතිවිපාක් කියලා මම කියන්න කැමති ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේක සම්බන්ධයෙන් කිසිදු සම්බන්ධතාවයක් 19 වෙනි විවස්ථාවයි මේක අතර නැහැ. මේක හරියට අර පරණ කතාවක් තියෙනවා, නටන්න බැරි මිනිහට පොළොව අදයි කියලා කිව්වා වගේ කතාවක්. මේක නීතිය ක්‍රියාත්මක කරන්නවත්, නීතිය අනුව මේවා පාලනය කරන්න උත්සාහ කිරීමටවත් කිසිදු බාධාවක් 19 වෙනි විවස්ථාවෙන් තිබුණේ නැහැ. මොකක්ද උනේ? පාස්කරිද බෝම්බ ප්‍රහාරයේ පිළිබඳව හොයලා බලන කොමිෂන් සභාවේ සාක්ෂි අහනකොට තේරෙන එකද තමයි මේ සියලු කාරණා සිදුවලා තිබෙන්නේ නොසැලකිල්ල, එහෙම නැත්නම් අවධානය යොමු කිරීම නැතිකම. ඒ විතරක් නෙවෙයි, මේ සියලු සිදුවීම් සිදුවලා තිබෙන්නේ තමන්ගේ වගකීම ඉටු කරන්න හරි කැපවීමක් සහ අවධානයක් නැතුව ක්‍රියා කිරීම නිසා මිසක 19 වෙනි විවස්ථාවේ ඇති අඩුපාඩුවක් නිසා නෙවෙයි. ඒ නිසා අපි කියනවා මේ පිළිබඳව මොකද්ද මේ තියෙන හදිස්සිය? අපි අහන්නේ අලුත් විවස්ථාවකුත් ගේනවා නම් එය මුළු රටේම ජනතාවගේ අදහස් උදහස් සමාජ කතිකාවක් නිර්මාණය කරමින් අලුත් විවස්ථාවක් හදන්න, මේ පාර්ලිමේන්තුවම විවස්ථාදායක සභාවක් බවට පත් වෙන්න, මේක එක කොට්ටාසයක එක පක්ෂයේගේ එක පුද්ගලයේගේ විවස්ථාවක් විය යුතු නැහෙනේ. විවස්ථාවක් කියන ජනතාවගේ මූලික ලියවිල්ල නම් එයට දේශපාලන වශයෙන් ભેදයක් තියෙන්න බෑ. විවස්ථාවක් නිර්මාණය වෙන්න ඕනේ එහෙමයි. ඒක ශ්‍රී ලංකාවද UNPද එනත්තම් වෙන දේශපාලන පක්ෂයක්ද කියලා වෙන් වෙන්න බෑ. ඒ විවස්ථාව කාගෙත් මූලික ලියවිල්ල බවට පත් වෙන්න ඕන, කාගෙත් මූලික නීතිය බවට පත් වෙන්න ඕන. ඒ ආදර්ශයනේ අපි දිය යුත්තේ. ඒකටනේ මේ රටේ ජනතාව බහුතරය ඔබතුමන්ලට දීලා තිබෙන්නේ. එහෙනම් ඒ වෙනුවට උත්සාහ කරනවා නම් පෞද්ගලික වාසිය ලබා ගැනීම වෙනුවෙන්, එහෙම නැත්නම් අපේ ශක්තිය වැඩි කර ගැනීම වෙනුවෙන් මේ නීති සම්පාදනය කරනවයි කියලා කොයි තරම් වැරදි තනකරද මේ රට තල්ලු වෙන්නේ කියන එක අපි තාමත් පැහැදිලිව කියන්න කැමති. අපි අහනවා ගරු නියෝජ්‍ය කාර්ක සභාව කතානායකතුමනි, මේ බලන්න දැන් විවස්ථාවේ මූලික කාරණා කීපයක් යෝජනා කරලා තිබුණා මේ සංශෝධනයේ. අපි අහන්නේ මේ සංශෝධනයේ පළවෙනි දේ ත්‍විත්ව පුරවැසි භාවයේ යලි සක්‍රිය කරන්න යෝජනා කරනවා. මම දැක්කේ නෑ කවුරුවත් කල්කේ කතා කරන වාසුදේව නානායක්කාර මැතිතුමා විතරයි ඒ ගැන සඳහනක් කළේ. එතුමාගේ හෘද සාක්ෂිය කොයි විදිහට ක්‍රියා කරයිද කියලා අපි දන්නේ නැහැ. නමුත් එතුමා විතරයි සඳහන් කරේ මේ ත්‍විත්ව පුරවැසි භාවය. ඒක අමතක කරලා වෙන දේවල් තමයි හුඟක් මෙතෙන්දි කතා කරේ. 19 අඩුපාඩුකම්, ඒ වගේම වෙනත් කාරණා. අපි අහනවා ත්‍විත්ව පුරවැසි භාවයේ යලි සක්‍රිය කිරීම හරහා රටේ වාසියක් වෙනවද? අපි අහන්නේ දේශීයත්වයේ සලුපිලි පොරවගෙන කතා කරුවේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය ගැන, රට වෙනුවෙන් වැඩ කිරීම ගැන. මේ සියලු සලුපිලි පොරවගෙන කතා කරනවා නම් වෙනත් රටක පුරවැසි භාවයක් තියෙන පුද්ගලෙක් මේ රටේ ජනාධිපති වෙන්න, පාර්ලිමේන්තුවට එන්න අවකාශය ලබා දී යුතුයි කියලා අපිම නීති සම්පාදනය කරනවා නම් යලිත් වතාවක්, ඒක මොනතරම් අභාග්‍ය සම්පන්න තත්වයක්ද? අපි කියන්නේ මේක තවත් ඉස්සරහට යන්න තිබුණා. 19 වෙනි විවස්ථාවේ මේකේ අඩුවක් තිබුණා නම් අපිට කරන්න තිබුණේ මොකක්ද? මගේ පුද්ගලික අදහස නම් ද්විත්ව පුරවැසි භාවයක් තියෙන කිසි පුද්ගලෙක් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට එන්න පමණක් නෙමෙයි, එතන එහාට යන්න තිබා. අපේ රටේ රාජතාන්ත්‍රික සේවයට පත්කිරීම වලදී, තානාපතිවරුන් පත්කිරීමේදී, අපේ රටේ ඉහළ නිලතලවලට පත්වීමේදී, ඒ වගේම කොමිෂන් සභාවලට පත්වීමේදී, විනිශ්චයකාරවරු පත්කිරීමේදී මේ කාරණේ අදහස කරන්න තිබුණා, ආදේශ කරන්න තිබුණා. ඒවා ශ්‍රී ලාංකික අනන්‍යතාවයේ තියෙන ද්විත්ව ප්‍රවාසී භාවයක් නැති පුද්ගලයන්ට පමණක් සීමා විය යුතුයි කියලා නීතිය හදන්න තිබුණා. ඒකයි අපි කළ යුතු තිබෙන්නේ. එහෙම නැතුව මේක අයින් කරලා දාලා ද්විත්ව ප්‍රවාසියෙකුට ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා දැම්මොත් මොකක්ද වෙන්නේ? අපි තවත් රටකට බැඳීමක් ඇති කරන නීතියක් සම්පාදනය කරන්න උත්සාහ කරනවා. ඉතින් අපි අහන්නේ මේකෙන් මොකක්වත් රටට යහපතක් වෙනවද? දෙවැනි එක මම අහනවා පාර්ලිමේන්තුවේ තිබෙන මේ යම් යම් බලය අහපව ලබා ගැනීම හරහා වෙනසක් වෙනවද රටේ? පාර්ලිමේන්තු විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට අමුතු බලයක් ලබා ගැනීමට උත්සාහ කිරීම හරහා රටට හෝ ජනතාවට යහපතක් වෙනවද? මම දැක්ක මේක ගැන කතා කරනකොට එක අවස්ථාවක කියලා තිබුණා ජනාධිපතිවරයාට පුළුවන් පාර්ලිමේන්තුව වැරදි විදිහට හැසිරෙනවා නම් ඒක විසිරුවා හරින්න බලය තියෙන්න ඕන කියලා. මම කියනවා එහෙමනම් පාර්ලිමේන්තුව කියන්නේ වෙන ජනවරමක්. ජනාධිපතිවරයා කියන්නේ තවත් ජනවරමක්. ජනවරම් දෙකක්. එක ජනවරමකින් තවත් ජනවරමක් යට කරන්න මේ විදිහට කෙනෙකුට බලය දෙන්න වෙනස් කරන්න නීතිය සම්පාදනය කිරීමේ සාධාරණයක් නැහැ. අපි කියන්නේ පාර්ලිමේන්තුව වැරද්දක් කරනවා නම් ඒ පාර්ලිමේන්තුවේ වැරද්ද නිශ්චය කරලා බලන්න පුළුවන් ක්‍රමවේදයක් නිර්මාණය කරන වෙනුවට එක පුජ්‍යලයකට ඒ බලය අහපව ලබා ගන්න නීති සම්පාදනය කරනවා නම් කොච්චර අභාග්‍ය සම්පන්න තත්ත්වයක්ද කියලා හිතන්න. අපි කියන්නේ මේවා ගැනයි අපි හිතන්න ඕනේ. මේ පූර්වාදර්ශය වැරදි විදිහට දුන්නොත් මේ නීති අතට ගන්න කවුද? අපි හිතන්නේ මේ කාලේ අපි යමක් සිදු නොවේ කියලා පූර්ව නිගමනයකට ආවත් පසු කාලයකන ඒ නායකයන් හැසිරෙන ආකාරය අනුව තමයි ඒක වෙන්නේ. ඒ විතරක් නෙමෙයි මම කියනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අධිකරණ ඇමතිතුමා පාර්ලිමේන්තුවට සහතික වුණා කැබිනට් මණ්ඩලයේ සීමාව වෙනස් කරන්නේ නැහැ කියලා. ඒක සංශෝධන වලින් ඉදිරිපත් කරනවායි කියලා. නමුත් මම අහනවා මේ මොහොතේ ඒ නීතිය ගේන සංශෝධනයේ යලි ගේන එක හොඳයි. ඒ ගැන ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් මම දුටුවා මේ සංශෝධන වල එක තැනක තියෙනවා කැබිනට් මණ්ඩලය, නියෝජ්‍ය ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු මේ සියලු දෙනාම පාර්ලිමේන්තුව විසුරුවාහරක් තිබෙන කාලයක ඒ අය භාරකාර ආණ්ඩුවේ තවදුරටත් ක්‍රියා කරනවායි කියලා. ඒකට මොකද්ද වෙන්නේ? මැතිවරණයට අනිසි බලපෑම. අපි කියන්නේ ආණ්ඩුවක් තියෙන්න ඕනේ, භාරකාර ආණ්ඩුවක් පවතින්න ඕනේ කැබිනට් මණ්ඩලය. කැබිනට් මණ්ඩලයෙන් පිට නියෝජ්‍ය ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු තවදුරටත් ඒ බලය භාරකාර ආණ්ඩුවේ තනතුරු දරමින් ඒ වරප්‍රසාද පාවිච්චි කරමින් මැතිවරණය කරනවා නම් එතන ස්වාධීනත්වයට බාධාවක් එල්ල වෙනවා නේද කියන එක අපි අමතක කරන්න හොඳ නැහැ. මම හිතනවා මේවා අපි සලකා බැලිය යුතු මූලික කාරණා. ඒ නිසා මම අහන්නේ මේ පිළිබඳ සමාජයේ තියෙන තත්ත්වය මොකක්ද? අද අපිට මතකයි 17 වෙනි සංශෝධනය ගෙනාපු වෙලාවේ මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්
හැටියට විනාඩි 2යි.
විනාඩි 15ක් තියෙනවා.
නෑ අඩු කරලා තියෙන්නේ මන්ත්‍රීතුමා විනාඩි 13ක් තියෙන්නේ.
15ක් තියෙනවා. මම සංගායක තමයි යන්නේ. මම 15 කතා කරනවා කියලා කිව්වා මම.
ඒසමගේ
වෙලාව අඩු කරන්න එපයි
කියලා.
මට 20ක් මුලින් තිබ්බ එක 15
කරා.
දැන් ඒක 13 කරන්න එපා. මම කතා කරන් දෙන්න. මම කියන්නේ 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගේන වෙලාවේ මම මන්ත්‍රීවරයෙක්. ඒ වෙලාවේ අපිට කිව්වා ස්වාධීන කොමිසම් සභාව ටික එනවායි කියලා. අපි අත ඉස්සුවා. 18 වෙනි ව්‍යවස්ථාව ගේන වෙලාවේ අපි විරුද්ධ වුණා. ඡන්ද ප්‍රකාශ කරේ නැහැ. ඒකෙන් අපිට පෙනුණා යම් ආකාරයක ජනාධිපතිවරයා සතු කරගැනීමට හදන අසීමිත බලය. ඒකට අපි විරුද්ධ වුණා. 19 ගේන වෙලාවෙත් මම ඒකට සහයෝගය දුන්නා. අපි අත ඉස්සුවා. ඒකෙන් ප්‍රජාතන්ත්‍රවාදයට මානුෂික මුහුණුවරක් එනවායි කියලා අපිට පෙනුණා. හැබැයි 20 යලිවතාවක් කියනවනම් අපි යන්නේ 78 විවස්ථාවට කියලා මම අහනවා. JR ජයවර්ධන ජනාධිපතිතුමාගේ විවස්ථාව බහුබූත විවස්ථාවක් කියලා අර්ථ නිරූපණයක් දීලා කොහොමද අපි එතෙන්ද යන්නේ? ඒකෙන් වෙනස් වුණා මිසක අපි අහපව එතෙන්ද ගමන් කරන්න පුළුවන්ද කියලා මම අහනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ගැන සමාජ කතිකාව දිහා බලන්න. 20 වෙනි සංශෝධනයේ පිළිබඳව මහා සංඝරත්නය කියන කතා, විශේෂයෙන්ම රාමඤ්ඤ මහානිකායේ සංඝ සභාව නිවේදනයක් නිකුත් කරා. ඒ වෙනුවෙන් අත්තංගනේ සාසන රතන හාමුදුරුවෝ මොකද කිව්වේ? 20 වෙනි ආණ්ඩුකම සංශෝධනයේ මගින් කර ඇත්තේ මේ රටේ ඉදිරි ගමනට සාධනීය ලක්ෂණ එකතු කිරීමක් නොව රට ආපස්සට ගමන් කරන නිෂේධනීය සාධක එකතු කිරීමක් කියලා. ඒ වගේම මම කියන අමරපුර මහා සංඝ සභාවේ අනුනායක පල්ලේකන්දේ රතනසාර හාමුදුරුවන් කියනවා 1978 හඳුන්වා දුන් ජනාධිපති ක්‍රමය එදා සිට විරුද්ධ වන බවත්, 20 වෙනි සංශෝධනයේ සම්මත වූහොත් පොල් පොට් කෙනෙක් වැනි නායකයෙක් නිර්මාණය විය හැකි බවත්, එය සමාජ අවශ්‍යතාවයෙන් නොවන බවත් උන්වහන්සේ කියනවා. ඒ විදිහක් නෙමෙයි මුරත්තෙට්ටේ ආනන්ද නායක හාමුදුරුවෝ මොකද කියන්නේ? 20 වෙනි සංශෝධනය ගෙන එනවා නම් එය මහා සංඝරත්නයේ අනුමැතිය ඇතිව මිස අනුමැතියක් නැතිව ගෙනෙනවා නම් ඕනෑම අභියෝගයක් බාරගෙන ඊට විරුද්ධව ක්‍රියා කරන්න ලෑස්ති කියනවා. ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ කියනවා පුජ්‍යලයක් දිහා බැලලා විවස්ථාව හදන්න එපා. එහෙම වුණොත් මේ විවස්ථාව ජනතා කේන්ද්‍රීය විවස්ථාවක් නොවේ කියලා උන්වහන්සේ කියනවා. අස්කිරි පාර්ශ්වයේ අනුනායක නාරම්පණාවේ ආනන්ද හාමුදුරුවෝ උන්වහන්සේ කියන්නේ මොකක්ද? 19 වෙනි විවස්ථාවේ යහපත් දේ තවදුරටත් ඉදිරියට ගෙනියන්න ක්‍රියා කරන්න යහෝසි කරන්න එපා කියලා. විශේෂයෙන්ම කතෝලික රදගුරු සංගමයේ නිවේදනයක් නිකුත් කළා තිබුණා. මේ විශේෂ කාරණා කීපයක් තිබෙනවා. එකක් තමයි තුලනහා සංවරණ ලක්ෂණවලින් තොර පුජ්‍යලයන් තුල බලය සංකේන්ද්‍රීය කරන ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයට නොගැලපෙනහා යහපත් නොවන විසිවෙනි සංශෝධන ඉදිරියට ගෙන යා යුතු නොවන බව උන්වහන්සේලා පැහැදිලි කරලා කියනවා. ඊටත් වඩා වැදගත්ම කාරණේ මේකයි. ඒක තමයි විජේදාස රාජපක්ෂ මහත්තයාගේ කතාව. විජේදාස රාජපක්ෂ මහත්මයා කියන්නේ 19 වෙනි ව්‍යවස්ථාව හදන්න පීතෘත්වයක් ලබා දුන්නු පාර්ලිමේන්තු මන්ත්‍රීෙක්. එතුමා ඉන්නවා මේ පාර්ලිමේන්තුවේ. එතුමාගේ ලියුමක් මම දුටුවා. මොකද්ද මේ ලියුම? ඒක තමයි 10 වෙනි මාසේ 12 වෙනිදා ජනාධිපතිතුමාට ලියලා තියෙනවා. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ලොව පවතින දුෂ්ටතම ව්‍යවස්ථා සංශෝධනයේ ලෙස උපකල්පනය කළත් එම සංශෝධනයේ සම්මත නොකළනම් ඔබ අද ජනාධිපතිවරයා නොවන බව සීපත් කරගන්න කියලා. ඒ විතරක් නෙමෙයි, එතුමාගෙන විධායක ජනාධිපතිවරයාට ලැබෙන අසීමිත බලය සහිත අශිපත මුහාත් කිරීම හරහා අනුප්‍රාප්තිකයා බත්මන් ජනාධිපතිවරයාගේ ගෙල සිඳුණු ඇත කියලා. මේව අපි අවධානය යොමු කරන්න ඕන කාරණා.
ඒ විතරක් නෙමෙයි,
මම කතා විවර කරන්න ඉස්සෙල්ලා එක කාරණයක් කියන්න කැමතියි. 20 වෙනි සංශෝධනය කියන්නේ මේ රටේ කළු පැල්ලමක් අපේ ව්‍යවස්ථාවට එකතු කරන සංශෝධනයක්. ඒ නිසා මම කියන්න කැමතියි, අධිකරණ ඇමතුමා ඉන්න නිසා ව්‍යවස්ථාවක් සකස් කළ යුතුව තිබෙන්නේ පාලකයන් වෙනුවෙන් නෙමෙයි, ව්‍යවස්ථාවක් සකස් කරන්න ඕන ජනතාව වෙනුවෙන්. එය හොඳින් මතක තබා ගන්න ක්‍රියා නොකළොත් අපි මේ తాවකාලික ගන්න පියවර වලින් මේ රටේ ජනතාවගේ අපේක්ෂාවන් බිඳ වැටෙනවායි කියන එක මම පැහැදිලිව කියන්න
ඕනේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 78 ව්‍යවස්ථාවේ 78 ව්‍යවස්ථාව නිර්මාණය කරපු අපේ සහෝදර එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්තුමාගෙන් පස්සේ මේ සභාව ආමන්ත්‍රණය කරන්න ලැබීම එක පැත්තකින් මම විශ්වාස කරනවා ගෞරවයක් විදියට. නියෝජ්‍ය කතානායකතුමනි, අපි අද මේ සාකච්ඡා කරන්නේ 78 ව්‍යවස්ථාවේ 20 සංශෝධනය පිළිබඳව. 78 ව්‍යවස්ථාව පිළිබඳව 20 සංශෝධනය විතරක් පිළිබඳව විතරක් නෙමෙයි ගරු නියෝජක කතානායකතුමනි, මම හිතුවා මේක ඉතිහාසය පිළිබඳව සටහනක් මේ සභාව ඇතුළේ තියන්නට ඕනේ කියලා. අපේ රටේ පළවෙනි සෝල්බරි ව්‍යවස්ථාව අවුරුදු 23ක් ක්‍රියාත්මක වෙච්ච ව්‍යවස්ථාව වෙනුවට තමයි 72 ජනරජ ව්‍යවස්ථාව නිර්මාණය වෙන්නේ. ආචාර්ය කොළිනාල් සිල්ලම් ඇතුමා මෙරට කීර්තිමත්ම දේශපාලඥයෙක් විතර ව්‍යවස්ථා විශාරදයෙක් විදියට වසර දෙකහමාරක් තිස්සේ සාකච්ඡා කරලා ගෙනාවු ජනරජ ව්‍යවස්ථාව අපේ රටේ අවාසනාවට ගරු නියෝජ්‍ය කතානායකතුමනි අවුරුදු 6යි බලාත්මක වෙන්නේ. සෝල්බරි ව්‍යවස්ථාව අවුරුදු 23යි, ජනරජ ව්‍යවස්ථාව අවුරුදු 6යි. 78 අතිගරු ජයා ජාවද ජනාධිපතිතුමා විසින් මේ ව්‍යවස්ථාව නිර්මාණය කරනවා. මේ ව්‍යවස්ථාව ඇතුලේ මේ ව්‍යවස්ථාව කොයිතරම් මම 19ට ලඝු වෙන්නේ නැතුව 20ට ලඝු වෙන්නේ නැතුව මම මුලින්ම ඔබට කියන්නට ඕනේ මේ 78 ව්‍යවස්ථාව කොයිතරම් ආදේශපාලනිකද කියලා, කොයිතරම් අවිද්‍යාත්මකද කියලා, කොච්චර කොයිතරම් ප්‍රායෝගිකත්වයෙන් ඈත් වෙලාද කියලා, අවිඥානිකද කියලා කියන කාරණේ මේ රට පළමුවෙම තේරුම් ගන්නට ඕනේ. මේ 78 ව්‍යවස්ථාවේ අරමුණු අතරේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පළවෙනි ව්‍යවස්ථා සංශෝධනය එන්නේ කුමක් සඳහාද? කෘෂිමාව බණ්ඩාරනායක මැතිණිය මෙරට විශාල ගෞරවයට පාත්‍ර වෙච්ච නායිකාවක්, එතුමිට රෙහිව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ගොඩනගනෝ, එතුමිගේ ප්‍රජා අයිතිය අහිමි කරන්න එතුමිය අධිකරණයට යනවා, අපේ ඇපල් උසාවිය විසින් තීන්දුවක් දෙනවා ඒ ඉතිහාසයට බලපාන ආකාරයට මේක විභාග කරන්න බෑ කියලා. ව්‍යවස්ථා පළවෙනි සංශෝධනය කරලා මම වැරදි නම් නිවැරදි කරන්න, පළවෙනි සංශෝධනය ගන්නේ ඒ වෙනුවෙන් කළ අතීතයට බලපාන විදියට ශ්‍රීමාව බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහිමි කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පිහිට වෙන්නේ. මේ එක උදාහරණයක්. කොයිතරම් පෞද්ගලික අරමුණු වෙනුවෙන් මේක පාවිච්චි කරාද කියලා කියන්නේ. ඒ විතරක් නෙමෙයි, විශේෂයෙන් මේ සභාවේ ඉන්න අලුත් නවක මන්ත්‍රීවරු දැනගන්නට ඕන අපූර්ව සංශෝධනයක් තිබ්බා. 12 වෙනි සංශෝධනය. අපි අද ඉන්නේ 20. දරු නියෝජ්‍ය කතානායකතුමනි, 12 වෙනි සංශෝධනය මොකක්ද? මේ සභාව නියෝජනය කරා රත්නපුර දිස්ත්‍රික්කයේ කලවානේ අබේරත්න පිළපිටිය කියලා කියන ගරු මන්ත්‍රීතුමා, සරත් මුත්තිටුගම පරාජිත අපේක්ෂකයා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායකයෙක්
ඉතුමා අධිකරණයට යනවා මැතිවරණ නඩුවෙන් මුත්තටිගම මැතිතුමා ජයග්‍රහණය කරනවා පිළපිටිය මහත්මයාට ගෙදර යන සිද්ධ වෙනවා මොකද ආණ්ඩු ගන්න තීන්දුව මම ඉතිහාසයේ කුණු ගොඩක් අවසන් හදනවා නෙමෙයි ගරු නියෝජක කතානායකතුමනි මොකද එදා ගත්තෝ ආණ්ඩු තීන්දුව තමයි ව්‍යවස්ථා සංශෝධනයේ දොළොස්වෙනි සංශෝධනය කරනවා කළ පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව 225 226 බවට පත් කරනවා මේ සභාව ගරු නියෝජක කතානායකතුමනි මේක සම්මත කරනවා සම්මත කරනවා පසු ක්‍රියාත්මක නොකරපු හිටපු එක ගැන අපි සතුරු වෙනවා නමුත් මේක සම්මත කරන දොළොස්වෙනි සංශෝධනයෙන් එහෙමයි ඒත් මේ 70 ව්‍යවස්ථාවේ අනිත් පැත්තෙන් 70 ව්‍යවස්ථාව මේ වෙනකොට ගරු නියෝජක කතානායකතුමනි සංශෝධන 19ක් කළා තියෙනවා සංශෝධන 19ක් කළා තියෙනවා 19න් 17 වෙනි 18 වෙනි සංශෝධනය ඇරෙන්න අනිත් සියලුම සංශෝධන කළා තියෙන්නේ 78 ව්‍යවස්ථාව නිර්මාණය කරපු එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු විසින්මයි ඇයි ව්‍යවස්ථාවේ 78 ඉඳලා ව්‍යවස්ථා සංශෝධන ගරු නියෝජක කතානායකතුමනි 87 වෙනකට සංශෝධන 13ක් වෙනවා 88 වෙනකට 13ක් වෙනවා එතකොට මේ සංශෝධන 19න් 18ක් 78 ව්‍යවස්ථාවේ නිර්මාපකයන් විසින්ම ගෙන සංශෝධන. ඒකම තේරෙන කොයිතරම් පටු අරමුණු ඇතුව මේක ගෙන ව්‍යවස්ථාවද කියලා ආරම්භයේදී. ඒ එකක්. ඊට අමතරව අවුරුදු 42ක් මේ ව්‍යවස්ථාවට. අවුරුදු 42ක් ඇතුළතදී සංශෝධන 20ක් කියලා කියන්නේ අවුරුදු 2යි මාස 2කට සංශෝධනයක් ඇවිල්ලා තියෙනවා. එතකොට මේක පොඩි එකගේ ලියුම වගේ එකක් නේ ආන්ද්‍රක්‍රම ව්‍යවස්ථාවක් එහෙම වෙන්න පුළුවන්ද ගරු මම මේ සභාවේ වාර්තාවීම සඳහා දැන් බලන්න ඇමරිකා එක්සත් ජනපදයේ ව්‍යවස්ථාව අවුරුදු 233ක් ගරු කතානායකතුමනි 233ක් හැබැයි සංශෝධන කීයද සංශෝධන 27යි ඕස්ට්‍රේලියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවුරුදු 119යි සංශෝධන කීයද සංශෝධන 9යි දකුණු කොරියාව ව්‍යවස්ථාවට අවුරුදු 72ක් සංශෝධන 9යි එක ව්‍යවස්ථාවයි අවුරුදු 233ක් තිස්සේ ඇමරිකා එක්සත් ජනපදයේ එක ව්‍යවස්ථාවයි තියෙන්නේ අසල් වැසි සිංගප්පූරුවේ අවුරුදු 55 මේ ව්‍යවස්ථාව තනි ව්‍යවස්ථාවක් හැබැයි සංශෝධන 2යි අපිත් එකට අවුරුදු 72ක් පැරණි තව ව්‍යවස්ථාවක් තියෙන ජපානයේ අවුරුදු 72ටම ගරු නියෝජ්‍ය කතානායකතුමනි සංශෝධන එකක්වත් වෙලා නැහැ ඒ කියන්නේ කොයිතරම් විද්‍යාත්මක දියුණු දේශපාලනික ව්‍යවස්ථාවක් වක්ද සම්පාදනය වෙලා තියෙන්නේ මේ වැරද්ද තියෙන්නේ මෙතන. නිසා අපි 19 කියන්නේ අතීතය. 20 කියන්නේ වර්තමානය. අපි දැන් මොකද මේ කරන්නේ? අතීතය සහ වර්තමානය අතර දේශපාලන කෝපය වෙනුවෙන් අපි අපේ කාලය වෙන් කරගන්නවා. දේශපාලන කෝපය වෙනුවෙන් අතීතය සහ වර්තමානය අතර. අපි මේ සභාව මොකද කරන්න ඕනේ? මම යෝජනා කරන්නේ ගරු නියෝජක කතානායකතුමනි මේ සභාව මේ යථාර්ථය පිළි අරගෙන මේ ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ ජනතුමා රටට දීපු පොරොන්දුවක් තියෙනවා නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන්. එනිසා අපි නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් සාකච්ඡාවකට මේ සභාව පරිවර්තනය කරන්නට ඕනේ. මේ සාකච්ඡාව පරිවර්තනය කරන්නට ඕන අතීතය සහ වර්තමානය අතර ගැටීමක් වෙනුවෙන් වෙන් කරන්නේ නැතිව අනාගතය පිළිබඳ පළදායි සාකච්ඡාවක් වැඩේ පත් කර ගන්නට ඕනේ. නැත්නම් මොවිසුති දරු නියෝජක කතානායකතුමනි නැත්නම් බලන්න අවුරුදු 73ට ව්‍යවස්ථා 3යි. 3 වෙනි ව්‍යවස්ථාවට අවුරුදු 42යි. සංශෝධන 20යි. මේ යථාර්ථය අපි මොන දේශපාලන මතවාදය දරුවත් අපි පිළිගන්න ඕන නියෝජක කතානායකතුමනේ. දැන් අපි සූදානම් වෙන හදන මේ මම මේ ඉගෙන කියන්න හදන්නේ දැන් ගරු නියෝජක කතානායකතුමනේ දැන් මේ සෞභාගයේ දක්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේ මැතිවරණ ප්‍රකාශනයේ මේ දසවදාරුම් ප්‍රතිපත්තිය ගැන කතා කරනවා සදහන් කරනවා ඒ දසවදාරුම් ප්‍රතිපත්තියේ හතරවෙනි කාරණාව ජනතාවට වග කියන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් ජනතාවට වග කියන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් පැහැදිලිව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙහෙම ලියනවා දේශපාලන පක්ෂවල සහ ඒවායේ නායකින්ගේ වුමනා එපාකම් සහ පෞද්ගලික අභිලාෂයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව භාවිත කළ යුගය අවසන් කර අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිදු කර තිබෙන ව්‍යාකූලත්වය පිටු දකිමින් ජනතාවගේ පරමාධිපත්‍ය බලය ප්‍රමුඛත්වයේ තබා ක්‍රියාත්මක කරන නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් අප නොපමාව ඉදිරිපත් කරන්නෙමු. එතනින් නතර වෙන්නේ නැතුව දුම තවදුරටත් ලියනවා තවදුරටත් සටහන් කරනවා මෙහෙම ජාතික සමගියට මග කියන ප්‍රයන්ත්‍රවාදී පාලනයක් කියලා කියන තේමාව යටතේ වත්මන් ව්‍යවස්ථාව පිළිබඳ සමාජයේ ඇත්තේ ප්‍රබල විවේචනයකි. ඊ අඩුපාඩු දුරු කිරීමට ගෙන 19 සංශෝධනයෙන් සිදු වූයේ ප්‍රශ්න නැති කිරීමට ගොස් නැති ප්‍රශ්න ඇති කිරීමකි. එබැවින් ලෝක බලවතුන්ගේ සහ ජාත්‍යන්තර රාජ්‍යනවල සංවිධානවල අභිලාෂයන් වෙනුවට ජනතාවගේ අභිලාෂයන් මත නව ව්‍යවස්ථාවක් කටයුතු කර ලබා දීමට කටයුතු කරන්නෙමු. විධායක ජනාධිපති ක්‍රමය, මිශ්‍ර මැතිවරණ ක්‍රමය, පළාත් සභා ක්‍රමය, නීති ආධිපත්‍ය සවිමත් කිරීම වැනි ශ්‍රේෂ්ඨ සියල්ලම ව්‍යවස්ථා සම්පාදනයේදී අවධානය යොමු කරනු ඇත. දැන් මෙන්න මේ සාකච්ඡාව සඳහා මම කියන්නේ අපි මේ සභාව ආරාධනා කරන්න ඕන රටට.
ඔබතුමාට තවත් විනාඩි 2යි.
බොහොම සුදේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මොහොතකට බලන්න. දැන් මැතිවරණ ක්‍රමය. මේ මැතිවරණ ක්‍රමයේ නිර්මාපකයෝ ප්‍රසිද්ධියේ රටට කිව්වේ මොකද්ද? අපේ පක්ෂයට හැමදාම බලයට ඉන්න පුළුවන් මැතිවරණ ක්‍රමයක් අපි හදුවයි කියලා. ඒක ලැජ්ජාවට කාරණාවක්ද ආඩම්බරයට කාරණාවක්ද? එමෙතන ප්‍රසිද්ධිය කිව්වේ. දැන් මේ රටේ බලන්න මැතිවරණ ක්‍රමයේ දිහා. 19 සංශෝධනයෙන් මැතිවරණ කොමිසම පිටෙව්වා. හැබැයි කොමිසමට දත් නැහැ. කොමිසමේ 103 ධාරමනේ ව්‍යවස්ථාවේ සමාජික සංඛ්‍යාව 3යි ඝනපූර්ණය 3යි. සමාජිකයේ කොහේ හරි තැනක අසනීප වුණොත් එහෙම කොමිසම කර්මන්නේ. ඒවත් කල්පනා කරලා නැහැ. මම ඉගෙන මේ කියන්නේ නැතුවේ. දැන් බලන්න නියෝජ්‍ය කතානායකතුමනි අපේ රටේ මහජන ආයතන ව්‍යවස්ථාපිත ආයතන 4ක් තියෙනවා. විධායක ජනාධිපති පාර්ලිමේන්තු පළාත් සභා පළාත් පාලන ආයතන විධායක ජනාධිපතිවරයා තෝරා ගන්නා ක්‍රමවේදය වෙනස් වෙන්න පුළුවන් ඒක ඕන රටක එහෙමයි අපි අනිත් තුන වෙනුවෙන් තියෙන්නේ මැතිවරණ ක්‍රම තුනක් එකිනෙකට නොගැලපෙන පාර්ලිමේන්තුව සමානුපාතික ක්‍රමය මත පදනම් වෙලා තියෙනවා පළාත් පාලනය 60% කොට්ටාස මට්ටමින් 40% එනවා සමානුපාතික ක්‍රමයට. පළාත් සභාව 50% කොට්ටාස මට්ටමින් 2017 අංක 17 දරන සංශෝධනය අනුව 50% කොට්ටාස මට්ටමින් 50% සමානුපාතික ක්‍රමය තුල. ඒ මැතර තියාගන්න බෑ. ඔව්.
අන්ත්‍රී දූර ලැබෙන සංඛ්‍යාව තීරණය කරන්නේ සමානුපාතිකත්වයෙන්.
ඔව්.
මේ තුනේම හරය ඒක.
සමානුපාතික
වෙනස් වෙන්නේ
ඔව්.
ඒ හිමි වෙන මන්ත්‍රීවරයා කොහොමද තෝරාගන්නේ කියන කොටස විතරයි.
නෑ ඒ අරෙන්න ගරු මන්ත්‍රීතුමනි මහජනතාවට ඍජුව වග කියන.
ඔව්.
මන්ත්‍රීවරෙක් ලිගෙන කාරණේ. ඉතින් වැදගත්. ඒ සමානුපාතික
පළාත් පාලන
මගේ මට විනාඩි දෙකක් දෙවිති.
සමානුපාතික
මැතිවරණ ක්‍රමයේ ඇතුළේ තිබිච්ච ධනාත්මක ප්‍රගතිශීලී ලක්ෂණය තමයි සුළුතරේ මතය නියෝජනය වීම. අපි ආරක්ෂා කරගන්න ඕනේ.
ඔබතුමාගේ කාලය අවසන්
වෙනවා. ප්‍රධාන කාරණේ විදියට අපි දකිනවා.
කාලය අවසන්.
ඔබතුමා බට දෙන්න නැත්නම් මේ මේ සාකච්ඡාව මම කැමති. අපි මේ වෙලාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙන නිසා අනේ නියෝජ්‍ය කතානායකතුමනි අමෘතසේනගේ මණ්ඩලකම මගේ විනාඩි කිහිපයක් ගත්තා. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ආරාධනා කරන්නේ මේ රටේ ජනතාව විශාල ජනවරමක් ඇතුව ගොඩබේ රාජපක්ෂ ජනතුමාට මේ බලය දුන්නේ අලුත් ව්‍යවස්ථාවක් වෙනුවෙන්. ඒක අතරමැදි තැනකට යන අවස්ථාවක් තමයි අපි අද මේ සාකච්ඡාවට භාජනය කරලා තියෙන්නේ. ඒක අතරමැදි තත්ත්වයක්. නමුත් ගිය සතියේ ජනාධිපතිතුමා ඉතා පැහැදිලි වගකීමෙන් රට කිව්වා ඔහුගේ දුර කාලයේ දෙවෙනි වසර නිමා වීමට ප්‍රථම, ඒ කියන්නේ 2021 නොවැම්බර් 17 වෙනිදාට ප්‍රථම අලුත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් අපේ රටේ ජනමතය ඒකරාශි කරනවායි කියලා. මෙන්න මේකට අපි කවුරුත් එකතු වෙමු. මේ සාකච්ඡාවේ අඩුපාඩු තියෙන පුළුවන්. විශ්සෙත් අඩුපාඩු තියෙන පුළුවන්. මම යෝජනා කරන්නේ ඒ වෙනුවෙන් නිරෝගී සාකච්ඡාවක් අපි පවත්වමු කියලා ඔබතුමාට ඔබතුමා හරහා ආරාධනා කරනවා. එහෙම නැති වුණොත් අර බලන්න මම ලයිස්තුවක් කිව්ව රටවල් පහක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල් තියෙන රටවල් පහක සංශෝධනය වෙච්ච ආකාරයක ඒ රටවල් පහේම තියෙන මහා පොදු සාධකේ මොකද්ද? ගරු නියෝජක තනාගතුමු. ඒ රටවල් පහම ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, සිංගප්පූර්, දකුණු කොරියා මේ හැම රටක්ම දියුණුව කියන කාරණය ළඟා කරගත්තු දේ තමයි මහා පොදු සාධකය. මහා පොදු සාධකය. එනිසා අපි රටේ ජනතාවගේ ප්‍රගමණය වෙනුවෙන් අනාගතය වෙනුවෙන් අපි ප්‍රවේශ විය යුත්තේ මෙන්න මෙතෙන්ටයි කියලා කියන කාරණේ අවධාරණය කරමින් අපි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරන්නට ඕන. ඒබ්‍රහම් ලින්කන් ඕවල් ඔෆිස් එකේ කතානායකවරයා ඉදිරිපිට දණින් වැටිලා 13 වෙනි සංශෝධනයේදී ආයාචනා කරා, බැගෑපත් කරා. ඔහු කතානායකතුමගෙන් ඉල්ලා හිටියා, ගරු කතානායකතුමනි, අද මේ රටේ ජීවත් වෙන ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු වෙනුවෙන් නෙමෙයි අනාගතයේ මේ රටේ පුරවැසියන් බවට පත් වෙන මිලියන සංඛ්‍යාත මිනිස්සු වෙනුවෙන් මේ ව්‍යවස්ථාව අපි අනුමත කරන්න ඕනේ කියලා අන්නේ අරමුණෙන් අපි මෙතන සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලු දූපතුන් එකට එකතු කරන්න පුළුවන්. කිසි දිනක අපි අතරේ පරස්පරයන් ගොඩනගෙන්නේ නැති ජනතාවට ජනතාවගේ ප්‍රගමණය මත පදනම් වෙච්ච අලුත් ව්‍යවස්ථාවක් වෙනුවෙන් මේ සභාවේ සාකච්ඡාව වෙනස් කරමු කියලා ආරාධනා කරමින් ඔබතුමාට නැවත සුදුසු අන්ත වෙමින් මම නිහඬ වෙනවා. බොහොම සුදුසුයි.